අනිත්‍ය දුක්ඛ අනාත්ම පැහැදිලි කර අනිත්‍යං කායත්තේන දුක්ඛං භයත්තේන අනාත්තං අහාරකත්තේන කියන්න විග්‍රහ කර දෙන්න කියලා ඉදීමක් කරනවා. ඒක හුඟක් හොඳයි. මොකද මේක මේ නිතර නිතර අහිතු දේවල්. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ටික පැහැදිලි කරලා මේක විග්‍රහ කරන්න කියලා කියන්නේ කරලා කියලා මිට ඉතලා තෝ තරම් ඒ පොතලක් කියනවා සංගවුරු බුදුමග කලෙලි දකි කියන පොතේ කියනවා විග්‍රහ කරලා නැවත නැවතත් ඇසිය යුතු ඒ ටිකමයි ආලා දරා ගන්න ඕනේ. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා මේකට දැන්ට තේරුම් ගන්න. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන වචනේ තමයි මේ ටික භාවිත කරන්නේ. නමුත් හුඟක් විග්‍රහ කරලා තේරුම් ගන්න ඕන වචන තුනක්. ලෝක සම්මතයේ භාෂාවෙන් ලෝක සම්මත අර්ථයේ මේ ටික ගත්තට නිවන් අවබෝධ කරන්න හේතු වෙන ලෝකේ අසාරත්වයේ දකින්නවා මදි. ඒ නිසා තමයි ඒ ටික භාවිත කළාට තාමත් එතරම් ඉන්නේ. මේක නිතරම හතර බලන්න ඕනේ මෙන්න මේ විදිහට. හැබැයි පොතේ තියෙන එක පොඩ්ඩක් වෙනස් තමයි. අනිත්‍ය කියන්නේ අයන්න නියන්න ජයන්න බැරි ඡයන්න පොතේ තියෙන එක අනිත්‍යයි කියලා පාසාර්ථය දෙනවා. ජයන්න ඡයන්න බැරි ඡයන්න තියෙනුත් අනිත්‍ය කියලා එන්නේ. අනිත්‍ය කිව්වහම එකක් අනිත්‍ය කිව්වහම එකක් භාෂාරී කියන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ මූලිකම ධර්ම විභාගයේ තියෙන්නේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ සහ ඒ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ විග්‍රහ කරපු සත්‍ය විභංග සූත්‍රය. එහි වෙන්න තැන තියෙන්නේ අනිච්ඡය කියන වචෙන්ද ගැලපෙන්නයි. කැමැතිසේ නැහැ කියන වචෙන්ද ගැලපෙයි. දුක හට ගන්න හේතුව මොකද්ද? කැමැතිසේ නැති නිසා. මොනවද කැමැතිසේ නැත්තේ? ජාති ධර්ම කැමතිසේ නැහැ, ජරා ධර්ම කැමතිසේ නැහැ, ව්‍යාධි ධර්ම, මරණ ධර්ම, ශෝක ධර්ම, පරිදේව ධර්ම, දුක්ඛ ධර්ම, දෝමනස් ධර්ම, උපායාස ධර්ම කියන මේ සියල්ලම කැමතිසේ නැති නිසා දුක හටගන්නේ කියන එකයි සත්‍ය විභාග සූත්‍රයේ විග්‍රහ කරන්නේ. දැන් දුක්ඛාරි සත්‍ය පිළිබඳ කිසි අලුපාඩුවක් නැතුව දැන ගැනීමට අර්ථ සාරාංශය ගැබ් කරලා තියෙන සූත්‍රයක් සත්‍ය විභාග සූත්‍රයේ. ඉතිර නැති නිසා දුකයි කියන එක නෙමෙයි විද්‍යාමාන කරලා තියෙන්නේ, කැමතිසේ නැති නිසා දුකයි කියන්නේ. එනිසා අපි මේ කියන විග්‍රහය ධර්ම විරෝධී නෑ. ඉලක්කණයට විරුද්ධාර්ථ දෙනවා කිව්වොත් ඒක හරගල බඳ බෑ. මොකද ධර්මානුකූල අර්ථයක් දෙනවා. අනිත්‍ය කියන්නේ අනිත්‍යයි කියන්නේ අපිට ප්‍රශ්නයක් නෙමෙයි. ඒක ප්‍රශ්නයක් කරගන්න අවශ්‍ය නෑ. නමුත් අනිත්‍ය කියලා කැමතිසේ නැති නිසා දුකයි කියන එක බුදුදහමින් පැහැදිලිව පෙන්නලා තියෙන තේයක් නිසා දුක අවබෝධ කරගන්න ඒ අදහස ගත්තට අපිට කිසි ප්‍රශ්නයක්. ඒ වගේම අන්ත දෙක තමයි ලෝකෙටයි. ඔය අන්ත දෙකම හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අලරියෝ අනත්ථ සංහිතෝ කියලා වෙනවා. යෝචායන් අත්ථ කිලමතන යෝගෝ දුක්ඛෝ අලරියෝ අනත්ථ සංහිතෝ කියලා එකෙත් වෙනවා. අනත්ථ කියන්නේ එක අර්ථයක්. හැබැයි ඒ අර්ථේ අනත්ථ අනත්ථයි කියන අනත්ථ නිසා අසාර නිසා ඒකට අනත්ථ කියන්නේ. ඒ අනත්ථ කියන වචනේට ආත්මයක් නැහැ කියලා එක අදහසක් තියෙනවා. හරයක් නැහැ කියලා කදාපක් තියෙනවා. හැබැයි හරයක් නැති නිසා අනත්හයි කියන වචනේ. ආ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ පැහැදිලිව විග්‍රහ වෙනවා. ඒ වගේම ඒ කියන්නේ විග්‍රහ කරලා තියෙන පටිසම්භිදා වග්ග ප්‍රකරණේ පෙළලා තියෙනවා අනිච්ඡං කයත්තේන දුක්ඛං භයත්තේන අනත්තං අසාරකත්තේනන්ති කියලා පැහැදිලිව පෙළලා තියෙනවා. එහෙනම් ධර්ම විරෝධී වචනයක අදහසක් අපි දෙන්නේ නැහැ ඒක. යමක් කැමතිසේ නැත්නම් ඒක දුකයි. කැමතිසේ නැති දුක් දෙන වැඩ පිළිවෙලක් තියෙනවා විමුක්තිය ලබා දෙන්නේ නැත්නම් ඒවා අනත්ත සහිතයි. ඔය අර්ථ තුන ගත්තාම ත්‍රිලක්ෂණ අවබෝධය එනවා. අනිත්‍ය නම් දුකයි. ඒ නිසා ආත්ම නෑ, මම නෑ, මගේ නෑ කියන දේ ගිහිලා ඉතින් මෙච්චර කල් භාවිතා කරගෙන ආව නම් කාටවත් අවබෝධ වෙච්ච ලකුණක් නෑ. මේ ධර්මයේ තුල තියෙනවා ඒ වගේ වැහිච්ච තැන්. ගැඹුරු අර්ථ වැහිච්ච ත්‍රිලක්ෂණය හරියට අවබෝධ වුණා නම් ධර්ම අවබෝධය ලැබෙනවා. උතන හරි පරස්පරත්වයක් ආවොත් එහෙම ධර්ම අවබෝධයට බාධකයි. එහෙනම් සාසන ධර්මයේ අනුව ත්‍රිපිටක ධර්මයේ අනුකූලව මූල ධර්මයේ අනුකූලව යමක් කැමැතිසේ නැත්නම් ඒක දුකයි. කැමැතිසේ නැති දුක් දෙන්නේ කොච්චර පරිහරණය කළාද විමුක්තියක් ලබා දෙන්නේ අනාථ කරලා මිසක්. ඒ නිසා ඒ ඔක්කොම දහම් අනාථයි නැහනම් අනාත්ම සහිතයි. ඒව අසුරු කළා හැනසීමක් ලබන්න බෑ. ඔන්න ඔය අදහස තේරුම් ගත්තා නම් ත්‍රිලක්ෂණයේ පිළිබඳ යථාබෝධයේ හේතුකාරක වෙන දහම් වටේීමක් එනවා. දැන් මේක හොඳට හිතලා බලන්න ඕනේ. න්‍යායානුකූලව බැලුවත් ධර්මානුකූලව විමසලා බැලුවත් තමන්ට සිහිනු වලට ගෝචර කළා බලන්නයි බුදුරණාහි දේශනා කරන්නේ පොතේ තිබුණාට කවුරුවක් කිව්වට පරම්පරාවෙන් ගිනාට ඒකට වැදින්නේ නැතුව විමර්ශනය කළා බලන්න කියලා. දැන් බලන්න ඕනේ අනිත්‍ය නිසා තමයි මේ ලෝකේ සිය පංචකාම සම්පත්තියම ලෝක සත්‍යය විඳි. ඉස්තිර ක්‍රියාදාමයක් ලෝකේ නැහැ. ඉස්තිර ක්‍රියාදාමයක් තියුණා පංචකාම සම්පත්තියම විඳින්න බෑ. ලැබුණු අරමුණ ඒ අරමුණු මාත්‍රේ එහෙමම ඉනවනවා. ඒක ස්ථිර වුණා නම් එහෙම. කවදාවත් ස්පර්ශයක් ලැබලා හිටන් අපිට අවශ්‍ය කරන කාම ස්පර්ශය ලබා ගන්න බෑ. මනවරණ රූපයක් ලෝක සත්‍යයේ හිත බැඳිනවා නම් ඒ හිත බැඳින මනවරණ රූපේ නිර්මාණය වෙන්නේ අනිත්‍ය වැඩ පිළිලක් නැතිනම්. ස්ථිර නැති ක්‍රියාදාමය ඇතුළේ නියත නිර්මාණය වෙන්නේ. එයින් පේච්ච මාත්‍රේ ඒ මාත්‍රේ එහෙමම ස්ථිර වුණා නම් මනවරණ රූපයක් කවදාවත් දකින්න හම් වෙන්නේ නෑ. අනට එන ශබ්ද මාත්‍රිය කියන එක ස්ථිර එකක් නෙවෙයි. කවදාවත් මනවලන ශබ්දයක් අහන්න හම්බ වෙන්නේ නැහැ. නාසයේ තියෙන ගන්ධ මාත්‍රිය ස්ථිර වුණා නම් මනවලුන ගන්ධයක් කවදාවත් ස්පර්ශ කරන්න හම්බ වෙන්නේ නැහැ. දිවට එන රස මාත්‍රිය ස්ථිර වුණා නම් එහෙම මනවලන රසයක් කවදාවත් භුක්ති විඳින්න හම්බ වෙන්නේ නැහැ. කයට එන පහස මාත්‍රිය ස්ථිර වුණා නම් එහෙම පහස මාත්‍රිය මනවලන පහසක් ලබන්න හම්බ වෙන්නේ නැහැ. එනහී මනවලන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේවා ගැන හිත හිතා තමයි ආසාවන්ගේ බැඳෙන්නේ ආස්වාද මතු කර ගන්න. අපිට අවශ්‍ය ඉන්නේ මේ ආස්වාදයේ නැති මුලාව. යථාර්ථවත් දැකලා අත්හැරගත්තොත් නිවන් මඟ ලැබෙන බව දන්නවා. නිවන් මඟට බාධා මොකද්ද? පංචකාම වස්තුන් කෙරෙහි ආස්වාදයේ මුලාවෙන් බැඳීම. ඒ ආස්වාදයට මුලා වීම. ඒ ආස්වාදයේ හරවද්දයක් නෙමෙයි කියලා දැනගත්තා නම් යම් ප්‍රවේගී අන්නේ එක වැදගත් වෙනවා. ඉන හරවද්දයක් නෙමෙයි කියලා දැනගන්න ක්‍රමයක් තියෙන මොකද්ද? කැමැති සී නැහැ. ජාති ධම්මානම් ආවසෝ සත්තානම් ඒවං ඉච්ඡා උප්පජ්ජති. ඇවැත්නි මහ සත්‍යයේ බඟ සූත්‍රයේ විග්‍රහ කරනවා. ඇවැත්නි මේ ජාති ධර්මය පිළිබඳව සත්‍යයල මෙහෙම කැමැත්තක් ඇති වෙනවා. ඉච්ඡිත නැති කතාවක් නෙමෙයි කියන්නේ. අහෝ වතමයන් න ජාති ධම්මානම් අස්සාම. අනේ මට මෙහෙම ජාති ධර්මයක් එන්නේ නැත්නම් කොච්චර හොඳද කියලා. මෙහෙම අදහසක් ඇති. නකෝ කණේතං ඉච්ඡාය පත්තබ්බා. ඒක කවදාවත් කැමතුණාට හරියන්නේ නැහැ. එහෙම කැමතර නොවේ එකක් නෙමෙයි. ඉදම්පි යම්පි ඡං නලවති තම්පි දුක්ඛ. මෙන්න මේ නිසා කැමති ලැබුවේ දුකල වාදිනේ විඳිනවා ජාති ධර්ම නිසා. මොකද හේතුව? ජාති ධර්ම කැමතිසේ පවතිනවා නෙමෙයි. ජාති ධර්ම අපේ කැමැත්තට ක්‍රියාත්මක වෙනවා නෙමෙයි. දැන් මේක උදාහරණයක් ලෙස විග්‍රහ කරලා ගන්න. මේ කය ජාති ධර්මයට අයිති. දැන් මේ කය ළිඩ වෙනවා නම් අපි කැමති නැහැ. නමුත් ළිඩ වෙනවා. මේ කය වැහැරෙනවා නම් අපි කැමති නැහැ. නමුත් වැහැරෙනවා. මේ කයට විවිධාකාර රෝගාබාධ උත්පල වීම වෙනවා නම් අපි කැමති නැහැ. නමුත් විවිධාකාර රෝගාබාධයන් උත්පල වීමට ගෝචර වෙනවා. කන්න නොදී හිටියොත් මේක වැහැරිලා යනවා. ගලන්න බෑ බඩිකින්. බඩිකින් ඉන්න අපි කැමති නැහැ. නමුත් අපිට ඉඳ සිද්ධ වෙනවා. පිපාසී පීඩිත වෙනවාට කැමති නැහැ. නමුත් මේ කයට උරුමයක් තියෙනවා. පිපාසී ඇවිදින් පීඩිතේ ඇත්තේ නිතරම එනවා. ප්‍රතිකර්මයක් වශයෙන් වතුර බීදී తాවකාලික ප්‍රතිකර්ම කර කරයි මේ කය මැරෙනවා දිනියක්. එහෙනම් මේකටත් අපි කැමති නැහැ. කැමති නැති නිසා කැමැත්ත ඉටු කරගන්න බලාපොරොත්තු වෙන්නේ මොනවද? ඇහැ කනක් නාසය දිවක් කයක් මනක් බලාපොරොත්තු වෙනවා. ආස්වාද විඳින්න. ආස්වාදයෙන් ඉන්නේ මේ ටික නැතුව බැරි නිසා මේක හොඳයි කියලා අල්ලගන්න. අල්ලගෙන තියෙන්නේ මොකද්ද? මහා දුක් දෙන කැමතියේ නොපාදින ගොඩක් තමයි මේ වැඩේට අල්ලගෙන තියෙන්නේ. ඒ නිසා මේ ජාති ධර්මයේ දුක දෙනවා. අනේ ජාති ධර්මය දුක දෙන හැටි. ඒ ජරා ධර්මයන් පහළ වෙනවා. ජරා ධම්මානම් ආවුතෝ සත්තානම් ඒවං ඉච්ඡා උප්පජ්ජති. මේ ජරා ධර්ම කරන්නේ කියන සත්‍යයක් ධර්මතාවය කරන්නේ මේ ලෝක සත්‍යයක්. මෙහෙම කැමැත්තක් ඇති වෙනවා. අහෝ වතමයන් න ජරා ධම්මාලං අස්සා. අනේ මට මෙහෙම ජරා ධර්මයක් එන්නේ නැහැ නම් කොච්චර හොඳ කියලා අදහසක් එනවා. නකෝ කණිතං ඉච්ඡාය පත්තබ්බ. ඒ වුණාට කවදාවත් එක සමන් කොහොම කැමතිවත් ජරා ධර්මයේ එහෙම අපි කැමැත්තලන උද්ඝාත්ම කෙනෙක් නෙමෙයි. ඒක අපි කැමතිලත් අකමැතිලත් ජරා ධර්මයට ගොදුරු වෙන්නේ සිද්ධ වෙනවා. ඉදම්පි යම් පිච්ඡන් නලබති සම්පි දුක්ඛ. මෙන්න මේකට කියනවා කැමති යමක් නොලැබීමේ දුක කියලා. කැමති යමක් නොලැබීමේ දුක කියලා අමුතු එකක් නැහැ. ඒක තියෙන්නේ මොනවද? ජාති ධර්ම තුල, ජරා ධර්ම තුල, ව්‍යාධි ධර්ම තුල, මරණ ධර්ම තුල, ශෝක පරිදේව දුක් දෝමනස උපායස කියන මේ අපිට විඳින තියෙන ධර්ම තුලමයි ඔය කැමති නොතැබීම තියෙන්නේ. මෙන්න මේ නිසා තමයි කැමතිේ පැවැත්මක් නැති එක අපිට දුක දුකල වාදනය වෙන්න හේතු වෙන්නේ. ඒවා කැමැසියේ පවතිනවා නම් අපිට ඕන හැටියට පවත්වන්න පුළුවන් නම් ලෝකේ දුකක් හටගන්න විදිහක් නැහැ. ඒ කැමැතිසේ නැති නිසා දුකයි කියන එක සිද්ධාන්තයක් වශයෙන් මූලික බුදුදහමෙන් ඔප්පු වෙලා ඉවරයි. වෙනා තියෙන්නේ එහෙම. එහෙනම් අපිට වචනවල පටලවා ගන්න නැතුව අපිට වැටෙන අදහසින් නිවන් දකින්න නිවන් අවබෝධ කරගන්න. නේ අදහස ගන්න සිංහලයට සිංහල භාෂාවෙන් කියනවා නම් කැමැතිසේ නැති නිසා දේ දුකයි. දැන් මේක කිසි ප්‍රශ්නයක් නෑ. කැමැතිසේ නැති දේ නිසා සැපක් වෙනවා කියන්නේ කාටවත් බෑ. කැමැතිසේ පවතින දෙයක් වෙනවා නම් සැපක් වෙනවා. කැමැතිසේ පවතින්නේ නැත්නම් යමකින් දුක වෙනවා මිසක් වෙන එකක් එන්නේ නැහැ. සිද්ධාර්ථයට එකයි. නේ කැමැතිසේ පවතින්නේ නැති දුක දෙන දේ කොච්චර අසුර කළා විමුක්තියක් ලැබෙන්නේ. සැනසීමක් ලැබෙන්නේ අදාහනයක් ඇති කර කර ඉදිරියට ගෙනියනවා මිසක්. එහෙනම් ඒ බදු වන්නාව කැමැතිසේ පවතින යම් දහමක් ඇද්ද? ඒවා අනාත දහම්. අනාතයි අනාත්යි. අනර්ථයි. අර්ථයක් හරයක් ඒවැය නැහැ. මෙන්න මේ ටික තෝරාගත්ත දවසට හරියට වැටහුණා නම් එහෙනම් මෙච්චර කල් අපි සැරිසරන්නේ මේ හරයක් නැති දහම් තුල නේද? හරයක් හොය හොයා සැරිසරන්නේ ಜಾති ධර්ම තුල නේද? මේ ಜಾති ඒවා තියෙන කොච්චර හොඳ. ಜಾති ධර්ම මොනවද කියලා බුදුන් වහන්සේ දේශනා කරනවා. තමා කියන්නේ ಜಾති ධර්මයක්. මව්පියෝ කියන්නේ දූ දරුවෝ අමු දරුවෝ කියන්නේ ಜಾති ධර්ම. සංසිද්ධි මුතුමැණි ගෙවල් දොරවල් දේපොළ කියන්නේ ಜಾති ධර්ම. ඌරෝ කුකුලෝ කියන්නේ තමා ඇසුරු කරන සීලයන් සතුන් කියන්නේ ಜಾති ධර්ම. මේ එකක්වත් කැමතිව පවතින්නේ. අපි ඇසුරු කරන්නේ ඕවා සැනසිල්ල හොයාගෙන. දේපොළ වලින් සැනසිල්ල හොයනවා ඉඩ කරන් විලමුදල් අමුදරු. ඒතකොට ඒවෙන් සැනසිල්ලක් සුවයක් හොයනවා. ගියදොර හදාගෙන සැනසිල්ලක් සුවයක් හොයනවා. ඉතින් නිදහසේ ඉඳන් ආවිට මෙහෙම ඉඳන් නම් කියලා සැනසිල්ලක් හොයනවා. ඒවා නිසා ඇති වෙන සැනසිල්ලක් නැති අසහනිය නිසාම තමයි සත්වයා දුක් විඳින්නේ පෙනිපිනි පැහැදිලිව පේනවා. ඒවා හැටි ඒකයි. ඒ දුක් විඳී හැටි ඒවා පරිහරණය කළ කවදා හරි සැනසිල්ලක් විමුක්තියක් හම්බ වෙනවා නම් කමක් නෑ. බුදුරජාණන් වහන්සේ උපමාවක් වශයෙන් දේශනා කරනවා යම්කිසි දඬුවම් නියම කරන මිනිස්සෙයිට ඒ කාලේ දඬුවමක් තිබුණා. මොකද්ද? මැරෙන්නේ නැහැ. උල් වලින් හැමතැනම අයිනවා. ඒ කාලේ ඉස්සර කරපු දඬුවම. ওই දෙතිස් වද වලට අයිති එක. දවසේ ගානේ මැරෙනකම් කවදා හරි මැරෙනකම් වේදනාව විඳ විඳින්න අත් වලට අයිනවා, කකුල් වලට අයිනවා, බරට අයිනවා, පිටකොන්දට අයිනවා. ওই තැන් වල උල් වලින් අනිනවා. තුවාල වෙනකම්. ඒ තුවාල වේදනාව විඳ විඳින්න ඊළඟ දවසේ තයිනවා. ඊළඟ දාහෙත් ආයිනවා. වේදනාව උපරිමයෙන් විඳලා විඳලා කායික වේදනාව විවසකන්න බැරි වෙලා අන්තිමට වැටෙන දවසක් නිකන් ආයි. මේ කරපු වේද යම් කිසි දඬුවම. බුද්ධාන් වහන්සේ මෙන්න මෙහෙම දේශනාවක් කරනවා. සියක් අවුරුද්ද ජීවත් වෙන මිනිසියට මෙන්න මේ දඬුවම නියම කරලා. උදේ යකල උල් 100කින් අයිනවා, දවල් උල් 100කින් අයිනවා, රාත්‍රිය උල් 100කින් අයිනවා, දවල් උල් පාරවල් 300ක් අඬ වෙනවා. ඔහොම සියක් අවුරුද්ද ජීවත් වෙලා අවසානයේදී නිවන ලැබෙනවා නේද? නොපැකිල ඉදිරිපත් යල්ලයි වේදන විසගින්. උඹලට යහපතක් එනවා. ඒක අද්දවයි දුක් විඳින්න වෙන්නේ. එහෙම ක්‍රමයක් නැහැ නමුත් මේ උපමාව. දැන් මේකෙන් පෙන්නනවා මේ දුකක් උනත් කමක් නැහැ විඳලා අවසානයේ විමුක්තියක් ලැබෙනවා. නමුත් මෙච්චර කල් අපි මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන වචනේ කිව්ව ටික ලෝකේ හරි. එහෙනම් මම වාග් කිව්ව ගොඩ හරි. ඇස කන දිව නාසය ශරීරයේ මන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කිව්ව මේ ටික හරි. ඕවාගේ ලෝකයට අල්ලාගත් ඒවා ඇතුළු කළ කොච්චර ඇද්ද? අනන්ත සංසාරයේ පටන් මේ දක්වා ඇතුළු කළ දුක් විඳලා ඔක්කොම විඳත් අන්තිර බලනකොට විමුක්තියක් ලබා දීලා නැහැ කවදාවත් කොතනකවත්. ස්වාමීන් වහන්සේ ඒක තමයි දකින්න ඕනේ. සේවෙන ධර්මතාව දකින්න ඕනේ. සේවෙනවා කියන්නේ කාර්ය දෙකක්. එකක් දෙවිලා වෙනසිලා යන්නේ කිය. ඉතින් ඒක තමයි ඒකේ ආදීනව දකින්න ඕනේ. ආදීනව දැක්ක දවසට තමයි ඒක අත්හරින්න පුළුවන්. ආදීනව දකින්නකම් උපාදානිය කියන්නේ ආසාවෙන්. මේ ස්වභාවයක් ඇති නිසා මధుර ස්වභාවයක් ඇති නිසා තමයි මේ අත්හරින්න බැරුව ඉන්නේ. ඒක හරි අසහනයක් ඒ ස්වභාවය විදිහට සහනයක් වගේ දැනෙනවා. ඒ දැනෙන නිසා ඒ ආස්වාදයට බැඳෙනවා. ආස්වාදයක් නැහනම් ලෝක සත්‍යෙ සැරිසරන්නේ නැහැ කියලා පෙන්නනවා. හැබැයි ආස්වාදී ආදීනවයක් තියෙන එක හැංගිලා තියෙනවා. ඒක හරියට දැකනම් ආයිශරය සැරිසරන්නේ ඉන්නේ නැහැ කියලා වෙන්නවා. මිදෙනවා කියලා වෙන්නවා. ආස්වාදී ආදීනවේ දැක්කොත් ආස්වාදීට දෙවෙනි වෙලා ආස්වාදී දෙවෙනි වෙනවා. ආදීනවේ පළවෙනිලා දැකලා ආස්වාදී මිදිලා හිටන් නිවන් දකින්න. ඒක බැලුවේ නැති නිසා එහෙම. ඒක යථාර්ථයේ බැලුවේ නැති නිසා. ආදීනෝ වැහෙනවා. ආස්වාදයට හිත දිනනවා. ආස්වාදයෙන් වැහිච්ච නිසා මුලාවටපත් වෙනවා. තව තව හොය හොයා යනවා ඒ තුලම දැනසින්න. මේක තමයි මුලාව කියන්නේ. අවිද්‍යාව කියෝ ඕකයි. ඔන්න ඕක දුරු කරගන්න ඕනේ. ඒකයි මේ වෙන්නේ. ඉතින් මෙන්න මේ ටික කරගන්න විදිහක් නැහැ. මේක ආදීනව දකින්නකම්. ආදීනව දකින්න විදිහක් නැහැ. ආදීනව ලක්ෂණ ඇති කරන්නේ මොනවැන්ද කියලා දකින්නකම්. ඒකේ උරුමතාවය දකින්නකම්. ඒක උරුමතාවයේ සැනසිල්ල වෙන්නලා ඉන්නේ සැනසිල්ලක් දෙන්න ඕනේ. එහෙම නැත්නම් දුකක් ගොඩනගලා දෙන්න ඕනේ. මෙන්න මේක දකින්න ඕනේ. අන්න ඒක දකින්නකොට තමයි වෙන්නේ. දැන් දරු සම්පත්තිය කියලා බලාපොරොත්තු වෙනවා කෙනෙක්. සම්පත්තිය බලාපොරොත්තු වෙන්නේ. දරුවා ලැබුණාට පස්සේ මුළු ජීවිත කාලය තුල මොකද වෙන්නේ? ඒ දරුවාට වෙන සිද්ධි ගැන බලපුවාම දරුවා කියලා ලැබුවේ මොකද්ද? කැමැතිසේ පවත්වන්න පුළුවන් එකක් නෙමෙයි දරුවේ කියලා ලැබිච්ච ධර්මතාවය. කැදී බිඳී විනාශ වී යන, කලාවිද විනාශ කරන, කොතේ ශක්තනේ පෝෂණය කළ කවදා හරි කැඩිලා බිඳලා විනාශේ ඒකාන්තේ උරුම කරගෙන හිමිකම් කරගෙන තියෙනයි, ලෙඩ රෝග හැදෙන, ඔයෙක් උපද්දලාවන් ගොදුරු වෙන, එහෙම දෙයක් තමයි මේ දරුවා කියන්නේ. ඒත් එක්තරා සත්‍යයි. නමුත් අපි බලාපොරොත්තු වෙන්නේ අනේ කවදාවත් ඒ දරුවාට අතපයයන් කැඩෙන්න එපා, බිඳෙන්න විනාශ වෙන්න එපා, අනේ මේ දරුවාට ලෙඩ දුකක් නම් හැදෙන්න එපා, අනේ මේ දරුවා අකීකරුණා වෙන්න එපා, අනේ මේ දරුවා අපි කියන විදිහට මෙන්න මෙහෙම ඉති රූපයක් වාගේ ලස්සනට ඉන්න ඕනේ, ලෝකේ හොඳ තැනක් දරුවාට තියෙන්න ඕනේ, දරුවා හොඳ කාර්යක්ෂම වෙන්න ඕනේ, හොඳ ඥානයක් දරුවාට තියෙන්න ඕනේ, හොඳට ඉගෙනගෙන ලොකු කෙනෙක් වෙන්න ඕනේ. බලාපොරොත්තු වුණා. නමුත් අපි බලාපොරොත්තු වෙන එකක්වත් ඒ දරුවා තුල අපිට ඕන විදිහට නැහැ. නමුත් අපි බලාපොරොත්තු වෙන්නේ ආදීනදී. අර අපි බලාපොරොත්තු වෙන්නේ මෙහෙම සුන්දර ලෝකයක් හිතේම අවාගෙන දැන් අපිට දරුවෙක් හම්බුනහම උඩ පැන පැන යනවා, මේක ශ්‍රී ලංකාවේ කර කර යනවා, අපි බෑග් එකක් එහෙම දීලා ඉස්කෝල එක යනකොට එහෙම කොච්චර ලස්සනද කොච්චර සුන්දරද අපිට. ඉතින් දරුවා ගිහලා ඉතාලි අන්තිමේ දුවන්න පයින්ද මේ තිබ්බට පස්සේ ගිහලා පළවෙනි එහෙම ගත්තොත් මොකද කාර්යයක් සමනා කොච්චර හොඳ. ඒක උත්වල වෙන එකද ලෙඩෙද්ද ඒවා එකක්වත් හිතන්නේ නැහැ. ඒවා මානසික වශයෙන්ම අවමව අනේ සම්පත්තියක හැටි. අනේ මෙහෙම සම්පත්තියක් අපිට ඇත්නම්. ඕකේ තමයි හිත තියාගන්නේ. ඕනෝක තමයි මුලා ආස්වාදයකට බැඳලා ඇත්ත වෙහිලා යනවා කියන්නේ. ඉතින් මේ විපත්‍ය සම්පත්තිය කියලාම දකිනවා. දරු සම්පත්තිය කියන වචනේම කියනවා. කියගේ ඉලා හිටිනවා. මේක එක්තරා විද්‍යාවේ ලක්ෂණයක්. ඒක මහා සම්පත්තියක් හැටියට හිතනවා. එක දරුවෙකුට එක දවසක් තුල ඇති වෙන්න තිබිච්ච ප්‍රශ්න ගැන සැක වෙලා නැතුව ඒ වගේ දෙයකට පත් වෙයි කියන බය එක සැරේක අහම පත් වුණා නම් එහෙම හදවතේ හදවත පුපුරලා යන්නේ ඇතියේ බය හම්පොනේ. දරුවා මෙහෙම ඉති සුන්දර ලෝකයක තියාගෙන බෑග් එක කරේ ඉල්ලාගෙන උඩ පැන පැන යන හැටි කියලා ඉන්නකොට නමුත් අපිට හම්බුනාට පස්සේ හම්බෙලා තියෙන ලෝකෙ එහෙම එකද කියලා බලගුණා. ඉතින් ඔහොම යනවා නම් පේනවා ඉතින් කියලා සමහර විට එහෙම ඉන්න පුළුවන්. ඊට පස්සේ ආරංචි වෙනවා ඔන්න ළමයි දෙන්නෙක් නැති වෙලා ඉස්කෝලේ අරන් ගිහිල්ලාලු. දැන් මොකද කියන වචනේ ඇහෙනකොට මගේ දරුවාද කොයිපත් වේවා කියලා වෙනවා. උගේ තියෙන සෙල්ලක්කාරකම පොඩි එකා ඉන්නේ නැහැ ගෙදර වෙලාවට. ඌට ඒ බයත් ඇති ගන්න අම්මට මෙහෙම රත් වෙනවා තාත්තට මෙහෙම රත් වෙනවා ඌට එහෙම එකක් නැහැ. ඌ කොල්ලොත් එකල කොහේයි බෝල එකක් හයිනේ. දැන් අම්මා තාත්තට අරන් දෙනවා ළමයි දෙන්නේ කරන් ගිහින්. පුතා ඉස්කෝලේ යනවා ගෙදර ආවිද. දැන් දුවන්නේ නැද්ද හැටි මුනින් දාගේ. පුතා හොයන. ඊළවල ඔක්කොම ළමයි ගිහිල්ලා. කොහ අපේ පුතා දැක්කේ නෑනේ අද. දැන් මොකක් වෙයි? අර ගින්න කොච්චර වැඩි වෙනවද? ඊරවතේ හොයනවා ඌට ගානක් නැහැ. ඌ බලන රාමයි කට්ටිය කියලා කොහේ හරි වෙන ඈතක ගිහිලා ඌ සෙල්ලම් කරලා තිනවා. හවස ගෙදර එනකොට එහෙම ආවුත් එහෙම. ඔය පැය ගානට හදවතේ ඇතිවිච්ච අම්මර සාතර ඇති වුණ දැවීම කොච්චර වෙයි? ජාගිට දැවීම දුන්නේ ආස්වාදයෙන් බලාපොරොත්තු වෙච්ච දරු සම්පතිය නේද? දුක දුන්නේ ඒකද? මර මර පහ කළා ඒ පැත්ත කළා ගංගාසාරේ වැටි කියලා යනවා. දැන් ඒකත් කවුරු හරි අරන් ගියා ඌරේ කාලා ගියා එහෙම කියලා ආරංචිනොත් එහෙම අපිට ප්‍රශ්නයක් ඇති. එහෙනම් අපි දකින්න ඇති පැත්තක්. අපි හිතා ඉන්නේ අප්‍රිය කරන එපා කරන දේ අපිට දුක දෙන්නේ නැහැ. ඒක නැති වුණත් එකයි කොහොමත් එකයි. එතකොට ඒතර අපිට දුක දෙන්නේ මොකද්ද? අපි විසින් කැප දෙනවා කියලා හිතා ඉන්නේ ඒවා දුක දෙනවා අපි දන්නේ නැහැ. මෙන්න වැහිච්ච එක. ඒ නිසා බුදුරන් වහන්සේ දේශනා කළා මේ සැපයි සැපයි කියලා හිතන ඒවා දුක දකින්නේ. ඒවා තුලයි දුක තියෙන්නේ. ඒවයි දුකට මුල් වෙලා තියෙන්නේ. මෙන්න මේක නිතර සිහි කරන්න කියලා බෙන්නේ. අන්න ඒකයි දැකියේ. එහෙනම් ප්‍රියයි මනාපයි යහපතයි කියන යමක් ඇත්නම් ඒකේ දුක දකින්න ඕනේ. සැපෙහි සැප දුකක් හැටියට දකින්න කියලා බෙන්නා වේදනාව පිළිසිඳ දැනගන්න ඕනේ. වේදනන් වසනා වැඩිෙන්න ඕනේ. දුක උලක් හැටියට දකින්න කියලා. ඒක මහා උල් උලක්. වදයක්මයි. ඒක එහෙම දකින්න කියලා. උපේක්ෂාව බැලුවත් කැමතිසේ පවතිනෙකුත් නෙමෙයි. ඒක හරයක් ඇති එකක් නෙමෙයි. හොඳයි කියලා හිතා ඉඳියට ඒකත් ගෙවිල යන්නේ. කැමැත්තේ ඉතු කරන්නේ නැහැ. නිදහස් උපේක්ෂා මානසිකත්වයක මට ඉඳ ඇන්නා කියලා හිතියට ඉඳ හම්බ වෙන්නේ නැහැ. ඉඳ හැදුවක් පෑද දෙකක් ඇන්නේ ඒක වෙනස් වෙලා යනවා. ආයෙ සරයක් බලනකොට අර කර්ණි සත්‍යව. එහෙනම් උපේක්ෂාව අනිත්‍ය හැටියට දකින්න. එන කැපෙහි වැදෙන්නේ නැහැ දුකෙහි වැදෙන්නේ නැහැ උපේක්ෂාවේ වැදෙන්නේ නැහැ කියන මේ වේදනාවෙන් නොවැදි ගියා නම් වේදනාව පිළිසිඳ දැනගත්. එන ඔහුට එන කරන්න දෙයක් නැහැ කලේ සියල්ල කරලා ඉවරයි. ඔහු සසරේ ගමනේ නිදහස්. මොකද වේදනාවේ අසාරත්වය දැක්කට පස්සේ අන්න අනත්තං අසාරකත්වේ නම් නෑ වේදනාව අනත්තා. අසාරත්වය දැක්කා. ඔබ හදිසියේ දැක්කා නම් එහෙම යම් දවසක වේදනාව නිරෝධයි. චන්දරාගේ වැදෙන්නේ නැහැ වේදනාව. වේදනා නිරෝධනාන්ත වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධා භව නිරෝධෝ සංසීත වෙట్లా ඉවරයි නිරෝධ චක්‍රය. භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායසන නිරුද්ධයි. ඔකම ඉවරයි. නෑ නිවන සඳහා තව කරන්න දෙයක් නෑ කියලා බඳිනවා. වේදනාව පිළිසිඳ දැක්කා. මෙන්න වේදනාවන් පස්සේ නම් නිවන මාර්ගක් වෙන හැටි. වේදනාවක් වේදනාවක් හිදෙනවා හිදෙනවා කිය කියන්නේ මේක වෙන්නේ නෑ. ඒක මුලා කිරීමක් වෙනවා මිස යථාර්ථය දකින්නේ නෑ. අන්න ඔය විදිහට දකින්න ඕනේ. මෙතන කැමැතිසියේ පැවැත්මක් නැති ලෝක தත්ත්වය දැක්කහම කැමැතිසියේ නොපවතින එකක් අපිට දුක ඇති කරනවා, දාහය ඇති කරනවා මිසක් වෙන එකක් ඇති කරන්නේ නැහැ කියලා දැනගත්තහම එහෙනම් මේ ලෝකේ අපිට හැප ඇති කරනවා කියලා හිතා ඉන්නේ මුලාව. ලෝකේ ඇති කරන්නේ දුක. මෙන්න මේක යථාර්ථයෙන් දකින්න. දුක්ඛම් බයත් තියෙනවා. එහෙනම් මොනකටද බය වෙන්නේ? අන්න ප්‍රියයි මනාපයි යහපතයි කියලා හිතා ඉන්නේ වටයි බය වෙන්න ඕනේ. ඒවයි මේ දුක ගෙන දෙන මුල. ඒකයි මුල දකින්න කියන්නේ. අපි නමුත් අද බලාපොරොත්තු වෙන්නේ අද දකින්න. මහලු වෙන හැටි, ලෙඩ වෙන හැටි, කොර කගහ යන හැටි බලලා ඒවා දුකයි ඉන්නේ සිටියේ ඉන්නේ. ඒවා අග තියෙන දුක. බුදුරණන් දුක් ආදී හැටි වශයෙන් දකින්න කිව්ව මොකද්ද? ඕවට මුල් වෙච්ච තෘෂ්ණාව, තෘෂ්ණාවේ භයානකත්වය දකින්න. තෘෂ්ණාව මුල් කරගෙන හරි වටිනවා කියලා ගත්ත මුලා දෘෂ්ටිය මහා භයානකයි. ඒ ගැන දකින්න. ඒතරයි දුක් ආදී හැටි දකින්න. නමුත් අපි අද පුරුදු වෙලා තියෙන දුක් ආදී හැටි දකින්න ඔහොම නෙවෙයි. අපෝ මට නම් ජීවිතේ එපා වෙන මේ විදපු දුක් ටික ඇති. අනේ ආ මේ මට නම් එපායි සංසාරෙත් එපා. කතාවට අපි ඔබ කියන පුරුදු වෙලා තියෙනවා. විදපු දුක් ටික මතක් වෙනකොට නම් මට ආයි සංසාරෙ එපා. එහෙම කියන්නේ මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? එහෙම නැති දෙනක් තිබුණා එහෙනම් හොඳයි. අභ්‍යන්තරේ කියනවා. එහෙම නැති දෙනක් ඔයා මේ කෑගහන්නේ. සංසාරේ පාය ළා නෙමෙයි. එහෙවිට රුපියල් දීලා පොඩි ළමයට අනිකට චොකලට් එකක් දුන්නා තරක දිහා බලලා දුන්න ටොපිය විසි කරනවා. මට එපා. ටොපිය එපා වෙලා නෙමෙයි අනිකට චොකලට් එකක් දුන්නේ නැති හින්දා. ඒ වගේ මට විඳින දෙවිච්ච දුක් ටිකේ හැටියට මට නම් ආයි සංසාරෙත් එපා. පොත්තාවිය කතා කරලා බලන්න. බලහකෝ මට තියෙන කරුම එක ඇති. මේ මාත් එක්ක මාපි කියන අර දෙතර ඉන්නේ. ඒකිට හදසක්. මට සාමයේ දුක. මට නම් මේ විදිහ හැර දකින්න එපා. ඔය බීට් එක තෝකනම අර පේන්න එපා. මම බලහකෝ සතරම මිනිස්සේ කරකිර හලක නැති. දැන් මොකද වෙලා තියෙන්නේ? මේ දුක දැකලා. සැපයි කියේ දුක් ලෝකෙ විඳින්න ගිහිලා ඒක විඳින බැරි අසහ නෙවෙයි තියෙන්නේ. ඕක දුකාරිය හත්තේ. ඕක මේ ලෝකේ කවුරුත් දකින්න එපා. තමන්ට ඕනේ හැටියෙන් නැතුවම දුකයි දුකයි කියලා අනේ මට නෑ එපා කියන එක. ඒක යථාර්ථය නෙමෙයි. අනිත් සැපයි සැපයි කියන එහෙම ඇති වෙන්නා වූ දුක් වෙන දෙන පැත්තක් තියෙනවා වැහිලා. ඔන්න ඕක දැක් පින්නන්දයි බුදුරු ලෝකේ පහළ වුණේ. මේ කාටත් පේන යථාබෝධය ලබා නොදෙන මුලාවට පත් වෙන දුක පින්නන්ද නෙමෙයි. ඒක දකින්න ඕනේ. දැන් ඒකම ඇද වහලා තියෙන්නේ. අපි කවදා හරි සැපේ දුක දකින්න නිතරම පුරුදු වුණා නම් සැපයි සැපයි කියන ඒවා මහා අසාර දේවල් කියලා වැටහෙන්න පටන් ගන්නවා. අන්න එදාට මිදෙන්න. එදාටයි ලෝකෙ මිදෙන්න සත්‍යපත් වෙන්නේ. මෙන්න මේකයි ඇති කරගන්න ඕනේ. එහෙනම් අනිත්‍ය වශයෙන් දකින්න ඕනේ සැපයි සැපයි කියන යමක් ඇත්නම් ආස්වාදයේ දැමක් ඇත්නම් ඒව කවදාවත් කැමැත්ත බලව පවතින දේවල් නෙමෙයි මුලා කරන දේවල්. මරවුගුල. මේ සැපයි සැපයි කියන මරවුගුල නිසා අහුවෙච්ච නිසා තමයි අප්‍රමාණ සංසාරේ දුක් විඳින්නේ. තවත් දුක් විඳින හේතු තියෙනවා නම් ඕවත් සැපයි සැපයි කියලා බැඳෙන එකමයි. මතු දුකේ වෙන කලම නිතුව උරුමකාරයෙක් කියලා ඉන්නේ ඒකයි. දැන් මෙච්චර මරවුගුලක් තවත් නැහැ ලෝකෙ. ලෝකයා රවට ලොකුම මරවුගුල තමයි සැපයි සැපයි කියලා ආස්වාදයි කියලා දෙන පැත්ත. සුන්දර ප්‍රියංකර වස්තු. මේ හැටියට පෙන්වනවා මරවුගුල තමයි මේ ලෝකෙ තියෙන්නේ. සත්‍ය මේවට තමයි බැඳින්නේ. ඔන්න ඕක දකින්න පටන් ගත්තා නම් ඒ ශාන්තිය වැඩි කල් යන ඉතල යථාභූතිය ලැබෙනවා. එදාට අත්හැරෙන්නේ මොනවද? ප්‍රියයි මනාපයි යහපතයි කියන ඉතින් හිත තිබුණා නම්. අන්න ඒක ඇත්තනේ. ඔකල බලන්න කිව්වා භික්ෂුන් වහන්සේලාට. සබ්බේපි මේ පියේහි මනාපෙහි නානා භාවෝ විනා භාවෝති පබ්බජිතේන අභින්නම් පත්තේ කිතබ්බා. මේ සියලුම පියමනාප වස්තු නානා භාවයට පත් වෙන විනා භාවයට පත් වෙන අද්විතත්වයට පත් වෙලා යන පැන්සිල යන ඊට ඔව්වට හිත වඳින්න හොඳ නෑ කියලා පැවිද්දාන් විතර මෙනෙහි කරන්න කිව්වා. මෙන්න පබ්බජිත කියලා කියනකොට යා විතරක් නෙමෙයි, කවුරු හරි මේ ආර්ය මාර්ගයේ පූර්ණ්‍ය කරන්න කටයුතු කරන පුද්ගලයාගේ ස්වභාවය ඉතේ ඕකයි. භජිත දේවා භජනය කිරීමෙන් ජීවත් වෙන, භජනය කර කර ජීවත් වෙන යමක් ඇතනම් ඒ ප්‍රියමනාප වස්තු. ඔන්නෝ පහ කර දැමීමට යම් කිසි බුද්ධලේ සිතා ගත්තා නම් අදිෂ්ඨාන කරගත්තා නම් මහා භයානක මරවගුල් කියලා දැකලා. අනේ භජිත කරන්නා වූ දේවල් පහ කරන ගති රසේ නේද පබ්බජිත කියන. සිවුරක් ඇද ගත්තා නම් දිහිගියත් ඇල්ල කියන පබ්බජිත කියන අගිනේ පස්සේ හදාගත්ත සම්මත. එහෙනම් ආර්ය මාර්ගයේ දැනගෙන මේ භජනය කරන්නා වූ තෘෂ්ණාවෙන් අවිද්‍යාවෙන් ගොඩ ගහගත්ත ගොඩවල් පහකට දමලා බේරෙන්න ඕනෑ කියලා යම් කෙනෙක් අදහස් කරලා නම් ධර්මීය දැකලා ඔහු ඉන්නේ පබ්බජිතත්වයේ තුල. අනේ පබ්බජිත කියලා කියනකොට ලෝක සම්මතියේ පැවිදිතර පැවිදි කොටසට කියන ආර්ය විනය ධර්මානුකූලව ධර්මයේ නිරුක්තියනු පද නිරුක්තියනු මේ භජනය කර කර ඉන්නා වූ වටිනවා කියලා හිතා ඉන්නේ පහකට දමන්නා වූ මානසිකත්වයේ හිත තිබ්බන ඔහු පබ්බජිත වෙනවා. ආර්ය පබ්බජිත ත්‍ත්වයක් කියනනම් ඒකෙන් අපි විමුක්තියක් ලැබෙනවා. අන්න ඒක බලාපොරොත්තු වෙන්න ඕන. ඒතර කැමැතිසේ පවතින වක්‍රයක් මේ ලෝකේ හවල් එකයි කියලා කියන්න බැලුවොත් එහෙම එකම දෙයක්වත් නැහැ. මොනවද හිත බැඳෙන්නේ? මන වඩන රූප වලට හිත බැඳෙනවා. එක එක කාට විවිධ ආකාරයි. කොයි දෙයක හරි මන වඩනවා නම් යම් රූපයකට ඔහුගේ හිතේ ඒකට බැඳෙනවා. මන වඩන ශබ්ද දිනා විවිධ ආකාරයි. එක එක කෙනාට වෙනස් එක එක ආකාරයි. එකිනෙක හිත බැඳෙන එක නෙමෙයි අනිකෙනාගේ හිත බැඳෙන. කොයි ක්‍රමයකින් හරි තමන්ගේ හිත බැඳෙන යම් කිසි ශබ්දයක් ඇත්නම් අන්නේ ශබ්දය නිසා වෙන ආදීනවේ දකින්න ඕන. ඒක හිත වැඳගත්තොත් මට මොකද්ද වෙන්නේ? මානසිකත්වයේ කෙබඳු ස්වභාවයක්ද මානසිකත්වයේ උරුම වෙන්නේ? කාගදේශ මොහේ කාට ගැනිනවද? එක්කෙකින් වින්ගල යන්න හේතු වෙන පැත්තකදී මේ ශබ්දේ. ශබ්දයෙන් වින් කරගන්න ඕනේ. ඒතර හීන දහම් හැටියට දකින්න. මධ්‍යම දහම් හැටියට දකින්න. ප්‍රණීත දහම් හැටියට දකින්න. සියලුම හීන මධ්‍ය ප්‍රණීත දහම් අනිත්‍ය දුකනාත් වශයෙන් දකින්න දවසක් එනවා. ඊළඟ ඔක්කොම අත්හැරලා ඉවරයි. එතකම් මොකද කරන්නේ? හීන දහම් කියන දසාකුසල් දහමක් කරන දසාකුසලයේ ඇදලා දාන දහමක් ඇත්නම් ඒවා හීනයි කියලා දකිනවා. සතර පහ ගත වෙන්න හේතු වෙනවා. මනස කිලුටු වෙන්න හේතු වෙනවා. ඇසුරු නොකල යුතුමයි කියලා ගමනේ කරා. මධ්‍යම දහම් තියෙනවා. මොනවද? බල මුත්‍රා පහ කරන්න ඕන නැහැ නෝ පහ කරන්න ඕන. ඒවල ක්‍රියාත්මක වෙන්න ඕන. ඇඟේ තෙල් කුණු බෙදලා කුණු කහට ගෑනකොට නාන්න ඕන. ඒ සඳහා ක්‍රියාත්මක වෙන්න ඕන. පව් නැහැ, පින් නැහැ, ඒ දෙකලා ඉති නැහැ. ඒක මධ්‍යම දහම්. නාලික බින්ද ඇහුවොත් පව් දැහුවොත් මම කියන්නේ. බඩිජිනේට කැම කණික බින්ද පව් දැහුවොත් ඔව් කියන්නේ. කොයි පැත්තක දාන්නද? මලබර වෙලා මල පහ කරන්නේ වැසිකිළියට ගියාට පස්සේ ඒ ක්‍රියාවලිය බින්ද පව් දැහුවොත් ඔව් මොකේද දාන්නේ? මුත්‍රා බර වෙලා මුත්‍රා කරන්න ගිහලා මුත්‍රා කරලා අපහා ඔය ක්‍රියාව මොකද්ද? මුත්‍රා කරන්න ගියා. ඔය ක්‍රියාවලිය බින්ද පව් දැහුවොත් මොකේද දාන්නේ? පුණ්‍ය පව පහිනසකේ බින් පව් දෙකේම අහ කරලා හිටු. ඒ චන්දරාගේ දුරු කරපු රහතන් වහන්සේ තෝදිය කරනවා. නම් පින්පව් දෙක බාන්න බෑ නේද? එහෙනම් ඒවා නොකල නොකර බැරි දහ. ඒවට වැඩිපුර නිකන් සීමාවක් සුදුසු කරන්නේ නැහැ. කකුසු 10ක් හදාගන්න අවශ්‍ය නැහැ. කකුසු 30ක් එකක් ගන්න එකින් යටි නතර කරන්න ඕනේ. මම මිනිසුන්ට එහෙම බෑ. අනික් එකකට වැඩිය ලොකු හොඳ කකුසු 30ක් මල තිබුණා. මගේ තත්ත්වෙ වෙනකට තිබුණා. ඌ හදලා තියෙන එකට දල්ලා තියෙන්නේ නිකන් ඉඳගෙන පහර නේද? මම කොමටියක් අල්ලන්න ඕනේ. ඔතන තැනක් වෙන්න අපිට තියෙනවා කියලා. අලුත් කොමඩිය ගන්න තමයි. එංගලන්තේ ගෙන අපිට තියෙනවා මේක රුපියල් 15000 60000 කින්. ඒක මොකද? මම ඒක වෙනත් අල්ලන්නේ. අලුත් කොමඩිය වැඩි මගේ කොමඩිය ලොකු. හොඳයි. මේ මිනිස්සු ඔන්න ඔය තැනක ඉන්නේ. වැසි කිලිය වෙනවට වැසි කිලිය හදනවා නෙමෙයි. ලෝකෙට වැසි කිලියන ලෝකෙට දෙනුම් වෙන්න හදනවා. මම දන්න එකක් නිසා කියන්නේ. මම දන්නේ එක්තරා තැනක් තියෙනවා. සාමාන්‍ය කෙනෙක් නෙමෙයි රැහෙන. එයාගේ සහගුරුකයා රැහෙන තැනක ඉන්න කෙනෙක්. පුරාවදු අධිකාරි. සම්පා දිස්ත්‍රික්කෙටම ඉඳලා තවත් ප්‍රදේශයකට පත්වෙලා සත් වෙනවා. විශාල පරිියක් මුදලක් ලැබෙනවා. සැකවරණේ ඉන්න එයාගේ සැකවරණත් එහෙම මොකට ඉන්න වෙන කට්ටිය. ඒ තරම් තැනක් ඇති පුද්ගලයා. එයායි කාන්තාවට භාර්යාවට වැසිකිළියක් හදන්න ඕන නම් තවත් ළඟ වැසිකිළි කාටේ කොමඩියක් අල්ල එකක් හැදිවා මදි සම වෙනවා අසූපන් දහස් දින කොමඩයක් ගෙනවා. ගෙනහලා අල්ලා ගත්ත මොනවා කරන්නේ? අර අනික ඉදින කොටේ කරන්න තමයි. වෙනවක් කරන්නේ. අසූපන් දහස් කියලා වැඩියෙන් පහරිනවා. ඉඳගත්තා. එහෙම එකක් ඒකේ නැහැ. හැබැයි විශේෂයක් තියෙනවා. අර කීකේ කොමඩයකට වැඩිය මයි කොමඩයක වටිනවා. ඒක එංගලන්තේ. අරන් කීතර තියෙන්නේ සායි වාදේ. මෙන්න මෙහෙම මහන්න තියෙනවා. මේ විදිහට හැටි. මෙන්න මේ හිත් දේවල් අත්හැරෙන්න ඕනේ. මධ්‍යම දහම් හැටියට දැනගෙන ඒකට අවශ්‍ය ප්‍රමාණයේ තමන්ට ප්‍රයෝජනෙට ගන්න මත්තමේ ඒක සෑහෙන මත්තමක ඉන්න ඕනේ. ඔවා අපි දරා හිටිය යුතු දහම් නෙමෙයි, ඒවා නිකන් කසල දහම්. බැරිලා හරි මාන්නේ මුල් කරගත්තොත් මොකද වෙන්නේ? මාන්නේ මක්කටෝ, අතිමාන්නේ කුක්කුටෝ, මාන්නේ වඳුරෙක්ගෙන්වත් අතිමාන්නේ බල්ලෙක්ගෙන්වත් හිපියි. මම බයන්නේ කයි හතර පහකට විඳී තියෙන්නේ. ඉතින් මේවා අපි දකින්න ඕනේ. ඒ නිසා ඒ තුලත් තියෙන මධ්‍යම දහම් තුලත් තියෙන අපි අල්ලාගත්ත දෘෂ්ටි අනුව හීන දහමක් වෙනවා. එන ඉවෙන් මොද මනා 100 න් ඉඳලා හීන දහම අයින් කරගන්න ඕනේ. අන්ට ලොක් කම්පෙන්නන්නේ ජීවත් වෙලා වැඩක්. ඒක මහා මාන්නේ. හීන දහම. මානේ හීන දහම. ඒක අයින් කරගන්න ඕනේ. පහ කර දැමී දහම් දකින්න. ඉතින් අවශ්‍යතාවයට ප්‍රයෝජනෙ ගන්න එක මධ්‍යම දහම. ඒක අල්ලාගෙන හිටියා කියලා නිවන් දකින්න නැහැ නේද? ඒක නිවන් දකින්න කොන වෙලක් නෙවෙයි. වැසි කිලියන්නේ නිවන් දකින්න නෙමෙයි. ඉතින් කරන්නේ නැති එනේ ඒකද යන්නත් ඕනේ. ඒ මත්තමද ඒක කරගෙන යනවා. හැබැයි ප්‍රණීත දහම් කටහක් තියෙනවා. යම් දහමක් ඇතුළු කරන රාගක්ෂයට හේතු වෙනවා නම්, ද්වේෂක්ෂයට හේතු වෙනවා නම්, මෝහක්ෂයට හේතු වෙනවා නම්, අන්න ඒක හොයලා බලලා හිසුමුදුනේ දරා ගන්න ඕනේ. දිවා රෑදි කියක මෙහෙය වෙන්න ඕනේ. අන්න එතකොට මොකද වෙන්නේ? ප්‍රණීත දහම් තුළින් විමුක්තිය ලැබෙනවා. ඉතින් මේක කාර්යම පොතපතකින් බලන්න බෑ. මෙයා තමා විසින් ප්‍රායෝගිකව දකිය යුතු දේවල්. බුදුරජාණන් වහන්සේ දහම් දේශනා කළේ අර පොතේ මේ පොතේ ලියන්න නෙමෙයි, ලියන්න හදනවාද එපා කිව්වා. ඔයා කළ වැඩක් නැහැ කිව්වා. මොකද අද වෙනකොට ලියා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පොතේ ලියන්න නෙමෙයි දුන්නේ. තේරුම් ගන්න දහමක් දුන්නේ. හිතලා බලන්න. හිතලා බලලා හිතන විමුක්තිය කරා යන්න මෙහෙම යථාර්ථය හඳුනාගෙන ප්‍රඥාවෙන් විමසන්න. ප්‍රඥාවෙන් විමසලා ඉතින් අර යටි වට මෙහා කියලා පොතේ ගෙනාලා බලම් කරාගෙන ගිනා කල්ලන්න නැතුව ප්‍රඥාවෙන් විමසලා නිවන් මාගේ තේරුම් ගන්න ප්‍රණීත දහමක් ඉතින් දැයි ඒක වඩලා විමුක්තිය ලබා ගන්න. ඒකයි දුන්නේ. අද වෙනකොට වැහිලා තියෙන ওই ටික. ඒ නිසා තමයි නිවන් දැකීමට මහා බාධකයක් තියෙන්නේ. භාෂා හැම්පිලා කියන එකත් තරම් එහෙම. ඊට පස්සේ භාෂා ව්‍යාකරණ, පද නිරුක්ති, භාෂා නිරුක්ති ඔක්කොම අරගෙන ඉන්නවා. ඔබේ තර්කවාද කරන්න පටන් ගන්නවා. මේ යථා ප්‍රඥාව වැහෙනවා. මේ ප්‍රඥාව වැහෙන්නේ නැතුව ඒ ඉජා දේශනා කරපු ධර්මයට අනුකූලව කටයුතු කළා. මාගේ පූර්ණිය කරගන්න සකස් කරගන්න ඕනේ. ඉතින් අසාරත්වය දකින්න ඕනේ. සාරත්වයක් ඉවුරා නම් අපි දැන් දහමක. යම් දහමක් හොඳ නම් අපි අඳුර කරපු ලෝකෙක. යම් තැනක එහෙම කයක් ලබා ගන්න තැනක් තිබුණා නම් අපි කැමැතියි පවත්වන කයක් තිබුණා. පළමු කැමැත්ත මොකද්ද? නොමැරි ජීවත් වෙන්න ඕනේ. කවදාවත් මැරෙන්න කැමති නෑ. ඒ වගේ කරදරයක් නැතුව, ලෙඩක් දුකක් නැතුව ජීවත් වෙන්න ඕනේ. මට හිතුව හැටියට ඉඳ තියෙන්න ඕනේ. ඒක තමයි කැමැත්ත. ඔය කියන જાතිය අධ්‍යාවක් මෙච්චර අනන්ත සංසාරයේ සැරිසරන්නේ කවදා කොතනක හෝ දේව අධ්‍යාවක හෝ මනුස්ස අධ්‍යාවක හෝ බ්‍රහ්ම අධ්‍යාවක හෝ කොතන අධ්‍යාවක හෝ ලැබුවා නම් එහෙම එහෙම එකක් තිබුණා නම් අපි අද එතනනේ. අද මෙතන ඉන්න පුළුවන්. එයා අනන්ත සංසාරයේ මෙච්චර කල් ලබන්න බැරි වෙච්ච එකක් නිසාම ඒ ඔක්කොම ගිවිලා ගිහිල්ලා. අදත් මේ කුණු කුල බදාගෙන අදත් දුක් විඳ ඉඳී. අදත් බලාපොරොත්තු වෙ මොකද්ද? කොහොම හරි හොඳින් ජීවත් වෙන්න. බැරි එක කොරංග හදා මුලාවටපත් වෙලා අදත් ඒ අදහසේ ඉන්නේ. මෙන්න මේක දකින්න බැරි දෙය බෑ. ඒකයි ධර්මතාවය. ඒකට දෙටු වල වැඩක් නැහැ. එහෙනම් මොකද කරන්න ඕනේ? ලැබිච්ච වෙලාවේදී මෙබඳු වැඩක් නැති දේවල් පස්සේ ගිහිලා බොඩ ගැහෙන වැලපිළිලක් තියෙනවා. ඒ නිසා අනන්ත සංසාරයේ පටන්ගෙන බැරි දෙයක් කරන්න කරලා දුක් විඳින්න. කිසිම හරයක් ලැබුන්නේ නැහැ. එයා හරයක් නොලැබෙන්නා වූ මෙබඳු පිළිවෙතක් තියෙනවා. ඒකේ මර වැඩක් නැහැ අසාරයි. අසාර පිළිවෙතක් වදලා ඉතින් අසාරත්වයක් ලැබුණා නම් ඒක සාරත්වයක් හම්බෙන්නේ නැහැ. මම මොකද ඒ පස්සේ යන්නේ? මෙන්න මේ ධර්මාභෝධය ලබා ගන්න උත්සාහ කරන්න ඕනේ. මේකට කියනවා ලෝකේ අනිත්‍ය වශයෙන් බලන්න පුරුදු වෙන්න, දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් බලන්න පුරුදු වෙන්න. ලෝක සම්මත අනිත්‍ය අනිත්‍ය දුක්ඛ එකක්. ආර්ය විනී අනිත්‍ය දුක්ඛ කියන එක අදහස ඔය ආකාරයෙන් ගැඹුරු. ගැඹුරු වාක්‍යය තෝරාගෙන මේ විමුක්තිය ලබා ගන්න ඕනේ. දැන් විතරම පුරුදු වෙන්න ඕනේ ඒකie දකින්න. කැමති හේපාවක් තියෙන ලෝකයක් නෑ. මං කොච්චර ප්‍රියමනාපවත් තිබුණා. ඒ සියල්ලම විපරිණාමයට පත් වෙලා වෙනසෙලා යනවා. කැමති හේපාවක් ගන්න පුළුවන් එක ඒකත් ඒකේ නෑ. ඒක වාතාවරණ කියෝ බැරි දෙයක් කරන්න කියලා මම අසහනීයට පත් වෙනා මිසක් කවදා සංසුමක් හම්බෙන්නේ. අසහනීයට පත් වෙවි ඒක හැඳිලා හිටියා කියලා විමුක්තිය කවදා හම්බෙලත් නැහැ, හම්බෙන්න හේතුත් නැහැ. එහෙනම් මොකද කරන්නේ? ඒ බඳු අසාර දේවල් වලින් මිදිලා යනවා මිසක් මට වෙන කරන්න දෙයක් නැහැ. අවබෝධය ලැබුණා නම් මේ ධර්මාවබෝධියම ගා කියලා දැනකට ආවා. මාර්ගඵල අවබෝධය ලබන්න ආසන්න වුණා. යම් මොහොතක ඕචිකම් ප්‍රගුණ වෙලා ඉඳන් ආවර්ජින වෙච්ච වෙලාවක ලෝකේ දුකයි කියලා වැටලා චතුරාර්ය සත්‍යය අවබෝධ වෙලා ආස්වාදී විඳියල් වෙන බලාපොරොත්තු හුඟ වෙලා ගිහිල්ලා නිදහස් වෙන වෙලාවක් වුණා. එදාට දැනගන්නවා දැන් ආයි මා කොටු කරන්න බෑ කාටවත්. මොකද කවුරුවත් කොටු කළා නෙමෙයි ආස්වාදීට මුලා කළා කොටු කළා. ආස්වාදී කියන මුලා හොන් දැක්කා. දැන් මම ඒක රහු වෙන්නේ නැහැ කවුරු මා කොටු කරන්න. දසමාරු සේනාවක් ආවත් මාව කොටු කරන්න දැන් බෑ. යථාබෝධි යථාර්ථය දැකලා ඉතින් ආත්‍යදී. අන්න ඉතින් දෙන්න ඕනේ. එහෙනම් මං සෝවාන්ද මං සකෘදාගාමි කියලා මේවා හොයන්න යන්නේ නැතුව. මේ ධර්මයේ තුල යනකොට තමන් තම තේරි තමන් විදිල යන්නේ නැති. යම් මට්ටමක් මිදුණා නම් මේ ටික මිදුණා. තාමත් විදෙන්න බැරි වුණා මේ ටික. මහ භයානකයි ඒ ටික. ඒ ටික අයින් කරගන්න උත්සාහ කරන්න ඕනේ කියලා මිස මං දැන් කොතනද ඉන්නේ කියලා හොයන්න යන්න එපා. ඒ කියොත් එහෙම මුලාටපත් වෙනවා. මේ සෝවාන්ද සකෘදාගාමි ද අනාගාමි ජහන් දෙයක් නැතුව. තමන්ගේ වැඩේ කරගෙන යන්න රහත් නැහැ. අරිහත් නැහැ. අරිහත් නම් සියලු කෙලෙස් ඉවරයි. ඒක වෙලා නැති සාකල් මම තව වෙලක් තියනවා කරන්න. අප්‍රමාදව මම ඒකට බහින්න ඕන. ඔවුන් මෙහා මත් වේ වින්ද එකක් මේ තව නැහැ මල කියලා දැනගෙන එහෙම මගට බහින්න ඕන. යථාර්ථයේ දකින් දකින් ඔක තේරෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ කාටවත් කියන්න කැමති නෑ මම සෝවාන් කියලා. මම සකෘදාගාමි කියලා. ඒයි. ඒක සදාතනික විමුක්තිය. අනාත්මයේ ඉන්න ලෝක සත්‍යයකට මගේ සත්‍යය මේකයි මන් නම් මිදුණා ඔබ තාම එතන කියලා කියන්න පුළුවන්. දරුවා හතර දෙනෙක් ඉන්න අම්මා කෙනෙකුට දුප්පත් අම්මා කෙනෙකුට කොහේදී හරි හම්බ වෙනවා ගියහම ප්‍රණීත ආහාරය. හැබැයි දරුවන්ට දෙන තරම් දෙයක් ඒකේ නැහැ. ඉතින් ඒ අවශ්‍ය ආහාරය ඉතින් එතන කාලා බීලා ඉතින් අම්මා කෙනෙක් ඒක කන්න බොන්න වුණා. අම්මාට රස විඳ. පුතේ මම අද කේක් කෑවා කියනවා දැයි දින්න. අර දරුවන්ට කියලා සන්තෝෂ වෙන්න පුළුවන්. අනේ වගේ දරුවෝ කොච්චර බලාපොරොත්තුෙන් ඉන්නවද? මං ගෑ වගේ මං හසවින්දා කියලා හිටන් මට උද්දාම වෙලා කියන්න පුළුවන් මගේ දරුවෝ එක්කලා. මං කාලා හසවින්දේ කි. කොහොම හරි උන්ට කේක් කෑල්ලක් ගෙනත් දෙන්න සිවුන නම් මගේ හිතේ ඒකනේ. අම්මා හිතන්නේ එහෙම නේද? එහෙනම් ඔය පුංචි ලෞකිකත්වයේ තුල තියෙන ඔය සත්‍යයේ ඔය දරුවන්ට දක්වන සෙනෙහසට ඔය ටික කොහොමද? අප්‍රමාණ ලෝක සත්‍යයෙන් අනීමේ අනාථිය වශයෙන් යන සැරිසරන මේ ලෝක සත්‍යය කවදා විදෙයිද? නොවිදිනොත් උන්ට කවුද? එකම මාර්ගයේ මේ ශාසන මාර්ගයයි. අනේ මේක කියලා දුන්නාට තේරෙන්නේ නැහැ. ඉතින් මන්නම් සැලසුණා කියලා උන් එක්කලා කියනවා කියන වචනේ අර්ථයක් කියෙවි. ඒක උද්දාම වෙන්න පුළුවන් වචනයක් නෙමෙයි. මතක් වෙන ගානේ යන්නේ සත්‍යය මතක් වෙනවා. අනේ අනික් සත්‍යෙන් තව මේ විදිහම ආවනම් මට උද්දාම වෙන්න එකක් තියෙනවා අනික් සතුන්ට කියලා. මාර්ගය කොහොම හරි පෙන්වා දෙන්න ඕනේ. ඒ ටික උන්ට කරගන්න. ඔය අදහස නේද ඉන්නේ. අනිත් ඒ වගේ තේරුම් ගන්න ඕනේ. නියෝක දකින්න නැතුව යථාර්ථයේ පේන්නේ නැහැ. මම බොහෝ දිනක් ඉන්නේ මගේ නා වැඩේ හරි. උඹලා තාව නැහැ. ඉතින් ওই જાතියව කරලා හිටන් දානං දත්තා සීලං සමාහිත්වා ඔය දකින් පේනනවා. තං ගරුං කත්තා සාගං උපජ්ජති දිට්ඨිං උපජ්ජති. මේ පව් කරගන්න හැටි මුල් කරගෙන. මම හොත් දෙනක ඉන්නේ මාත්ලා මේ තත්ත්වය ලැබුණා කියලා මාන්නකාර වුණා නම් දෘෂ්ටිය ඉපදු. මාන උපජ්ජති දිට්ඨිං උපජ්ජති. මානෙ ඉපදුන දෘෂ්ටිය ඉපදු. පාපය කරකට දන්නේ නැහැ. එහෙනම් තමන් එතන ඉඳලා නැහැ. යථා ධර්මයේ යථාබෝධින් අවබෝධ වුණා නම් ඒ જાති වචන කියන්නේ නැහැ. කියන්නේ හේතු නැහැ. ඒක දකින්න ඕනේ. දැකලා හැටි තරම් උත්සාහ කරන්න ඕනේ. ඔය ඒ විදිහට ධර්ම අවබෝධය ලබා ගන්න.